ගරු සාගරික අතවුද මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ උත්තරීතර සභාවේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ පසුගිය රජයේ විසින් ඉදිරිපත් කරන ලද රෙගුලාසි සහ නියෝග සම්බන්ධයෙන්. ඒ අනුව අද දින විශේෂ රෙගුලාසි සහ නියෝග 6ක් සම්බන්ධයෙන් මේ උත්තරීතර සභාවේ සාකච්ඡා කරනවා. කෙසේ වෙතත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි රජයක් විදිහට රටට අවශ්‍ය යහපත් වැඩපිළිවෙළවල් වෙනුවෙන් පසුගිය රජයෙන් ඉදිරිපත් කළා වුණත් දිගින් දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටින සූදානම්. එසේම එහි අරමුණ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම නම්, ඒ තුළින් අපේක්ෂා කරන්නේ ජනතාවගේ යහපත නම්, ඒවා ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන්නත් අපි සූදානම්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අතීතයේ මිනිස්සු තමන්ගේ ආහාර පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය තමන්ගේ ගෙවත්තෙම එහෙම නැත්නම් තමන්ගේ බල ප්‍රදේශයේම නිෂ්පාදනය කරගත්තා. ජනගහන වර්ධනයත් එක්ක මේ අවශ්‍යතා සංකීර්ණ වීමත් එක්ක මිනිසුන්ට සිද්ධ වෙනවා එය කර්මාන්තයක් බවට පත්කරන්න. මේ කර්මාන්තයක් බවට එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක් බවට පත් කිරීමේ හේතුව මත එහි ගුණාත්මක බව ගැන ගැටලු මතුවෙන්න පටන් ගන්නවා. ඒ ගුණාත්මක බව එහෙම නැත්නම් නිෂ්පාදනයේදී ඒ ද්‍රව්‍යවල තියෙන ගුණාත්මක බව මත ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් නිසා ඒ තත්ත්වය ආහාරවලටත් පොදුවේ බලපාන්න පටන් ගන්නවා. අපි ලංකාවත් එහෙම නැත්නම් අපිත් මේ වෙනකොට මේ ආහාරවල ගුණාත්මක බව ගැන දිගින් දිගටම පීඩාවට පත් වෙලා ඉන්න රටක්. විශේෂයෙන් දකුණු ආසියාතික රටක් විදියට අතීතයේ ප්‍රශස්ත ආහාර පරිභෝජන රටාවක් අපේ රටේ තියෙනවා. එසේ ආහාර ප්‍රශස්ත ආහාර පරිභෝජන රටාවක් තිබුණු රටක් විදියට අද අපට ආහාරවල ගුණාත්මක බව දිගින් දිගටම ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා. විශේෂයෙන් 1977 විවෘතාර්ථිකය වැඩපිළිවෙල මෙලට ශක්තිමත් වීමත් එක්ක භාණ්ඩ ආනයන කිරීමේ ක්‍රියාවලිය රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයත් සතු වෙනවා. ඒ හරහා මේ රටට දිගින් දිගටම භාණ්ඩ ආනයනය කරනවා. මේ භාණ්ඩ ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී ඒ සමගම මතුවෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගැටලුවක් එහි ගුණාත්මක බව එහෙම නැත්නම් එහි තත්ත්වය පිළිබඳව. ඒ අනුව අපේ රටේ විශේෂයෙන් ප්‍රධාන ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා. ආහාරවල ගුණාත්මක බව වෙනුවෙන් ආහාර පරිපාලන ඒකකයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. මෙතරම් නියාමනයක් සිදු වුණත් පසුගිය කාල සීමාව තුළ අපට දිගින් දිගටම දකින්න ලැබුණේ ජාන වෙනස් කරන ලද ආහාර සම්බන්ධයෙන් ගැටලු. අපට දිගින් දිගටම දකින්නට ලැබුණේ රසායනික අහිතකර රසායනික සංඝටක සහිත ආහාර සම්බන්ධයෙන් ගැටලු. අපට දිගින් දිගට අහන්න ලැබුණා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර මනුෂ්‍ය පරිභෝජනයට ලබා ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් ගැටලු. ඒ වගේම කල්ලිකුතු ආහාර සම්බන්ධයෙන් දිගින් දිගටම කතිකාවත් ඇති වුණා. විශේෂයෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආහාර කියන්නේ මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම අත්‍යවශ්‍ය දෙයක්. අනේ නිසයි අවශ්‍යතා ලේඛනයේ ප්‍රමුඛතාවය ආහාරවලට හිමි වෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානවිකම් ප්‍රඥප්තියේ සමාජ ප්‍රගතිය ගැන එහෙම නැත්නම් යහපත් වඩා යහපත් ජීවිතයක් උදා කරලීම ගැන සාකච්ඡා කරද්දී සරලව ගත්තොත් ආහාර ඇඳුම් නිවාස වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබලා දෙනවා. ළමා හිමිකම් ප්‍රඥප්තියේ දරුවන්ගේ පැවැත්ම ගැන සාකච්ඡා කරද්දී ආහාර ගැන සාකච්ඡා කරනවා. මෙවැනි නිර්ණායක ජාත්‍යන්තරව තිබියදී 2022 වර්ෂයේ ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ රටවල් 113ක් අතරින් අපේ රටේ යන්නේ 15 මගයක්. අපට පහුගිය කාල සීමාව තුළම නිරන්තරයෙන් මැහුණේ ජාන වෙනස් කරපු ආහාර. දරුවන්ට ආහාරයට දෙන්න තියෙන ත්‍රිපෝෂ පැකට් එකට එහෙම නැත්නම් ඒ නිෂ්පාදනයට භාවිතා කරන බඩඉරිඟු සම්බන්ධයෙන් අපට ඇහුණේ ආහාරයට නුසුදුසුයි කියලා. කිරිපිටි, පොල්තෙල් මේ සියල්ල සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා වුණා. ඒ සියලු ගැටලුත් එක්ක අද වෙනකොට මන්ද පෝෂණය, එහෙම නැත්නම් අධිපෝෂණය බෝ නොවන රෝගවලින් පීඩාවට පත්වෙච්චි ජාතියක් බවට අපිපත් වෙලා. එහෙමනම් අපට අවශ්‍යයි මේ සියල්ල නියාමනය කරන්න. අන්න ඒ වෙනුවෙන් රජයක් විදියට ඒ අවශ්‍ය නීති රීති තවදුරටත් ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. විශේෂයෙන් අපි විශ්වාස කරනවා ජාතික ජන බලවේගයේ විදියට, එහෙම නැත්නම් රජයේ විදියට විශ්වාස කරනවා මේ රටේ මිනිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබලා දෙන්න ඕනේ කියලා. 2024 හෙල්ත් කෙයා ඉන්ඩෙක්ස් එකේ 105 වෙනි ස්ථානයයි ශ්‍රී ලංකාව පසු කරන්නේ. ගලුමූ රසනරුඩ මන්ත්‍රීතුමනි, එහෙමනම් අපි සතුව දැවැන්ත ඉලක්කයක් තියෙනවා, දැවැන්ත අභියෝගයක් තියෙනවා මේ රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කරන්න, මේ රටේ මිනිසුන්ට හොඳ ගුණාත්මක සෞඛ්‍ය සම්පන්න පරපුරක් බවට පත් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. එහෙමනම්
ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 2ක කාලයක් ඉතුරු වෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. එහෙමනම් ඒ සියල්ල වෙනුවෙන් අපි විශ්වාස කරනවා ආහාර සම්බන්ධයෙන්ුත් නිසි වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕනි කියලා. ආහාරවල ගුණාත්මක බව තහවුරු වෙන්න ඕනි කියලා අපි දිගින් දිගටම විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ආහාර ප්‍රමිතියට අනුකූලව සකස් කිරීම වගේම ආනයනය කරන ආහාරවල ප්‍රමිතිගත භාවය ගැන සලකලා බලන්න. ඒ වගේම ආහාර බෙදා හැරීමේදී, අලෙවි කිරීමේදී ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අපි දිගින් දිගට කතා කරනවා. මේ ව්‍යාපෘතියේ අවසාන අරමුණ වෙන්නේ තමන්ටත් රටටත් පරිසරයටත් වැඩදායි පුරවැසියෙක්, ආදරය කරන පුරවැසියෙක් බිහි කරන්න. එහෙමනම් ඒ පුරවැසිය තැනීමේදී ආහාරවල පිරිසිදුකමත් එකසේම වැදගත් වෙනවා. වසවිසින් තොර ආහාර ගැනීමත් පුරවැසියෙක්ගේ අයිතිවාසිකමක්. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු ආහාර වේලක් ලබා දීමත් පුරවැසියෙක්ගේ අයිතිවාසිකමක්. එහෙමනම් ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ප්‍රමුඛතාවයක් විදියට මේ රටේ පුරවැසියන්ට ගුණාත්මක ආහාර ලබා ගැනීමේ අයිතිය, එහෙම නැත්නම් ගුණාත්මක ආහාර ලබා ගැනීමට ඇති අයිතිවාසිකම අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන් ආහාර හරහා දැඩි ලෙස ව්‍යාප්ත වෙන රෝග පාලනය කරගන්න, ඒ වගේම රසකාරක අහිතකර රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න, වගේම ගුණාත්මක ආහාර පුරවැසියට ලබා දෙන්න අපට අවශ්‍යමයි. ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මේ රටේ මිනිසු බහුතරයක් කන්නේ බඩගින්නට මොනවා හරි, මිනිසුන්ට බඩගින්නට මොනවා හරි කනවා වෙනුවට අපට අවශ්‍යයි හැම පුරවැසියෙක්ටම වසවිසෙන් තොර ගුණාත්මක ආහාරයක් ගැනීමට ඇති අයිතිය තහවුරු කරන්න. ඒ අයිතිවාසිකම තහවුරු කිරීම, වසවිසෙන් තොර ගුණාත්මක ආහාරයක් ගැනීම ඇතුළේ අපට ශක්තිමත් පුරවැසියෙක් බිහි කිරීමේ අඩිතාලම දාන්න පුළුවන්. ඒ වෙනුවෙන් රජයක් විදියට අපි සූදානම් කියන කාරණයත් මතක් කරමින් කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් කතාව අවසන් කරන ස්තුති.
ගරු සංවිධායකතුමා,
ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මම නැති වෙලාවේ රංජිත් පද්දුම්බණ්ඩාර මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කරලා කරුණක් කිව්වා කියලා කිව්වා. ඒ ගැන උත්තරයක් දෙන්නට ඕනේ. එතුමා කියලා තියෙනවා මේ අර කතරගම දේවාලයේ ආධාරවලින් ඉදිකරපු ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාවේ කරපු ප්‍රකාශය ගැන. මම කියන්නට කැමති ඒ ප්‍රකාශය විකෘති කරලා සමහර මාධ්‍ය නාලිකාවල පළ වෙලා තිබුණා. ඒක අහගෙන හිටපු එතන ඒ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය හදන්න මූලිකත්වය ගත්ත කතරගම බස් නායක නිලමතුමාටත් ප්‍රශ්නයක් කරලා තිබුණ නෑ ඒක. ඒ වගේම ඒ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුරජයසේකර ඇතුළු ඒ කණ්ඩායම ප්‍රශ්නයක් කරලා තිබ්බෙත් නෑ. අර මාධ්‍යගේ කෑල්ලක් අරගෙන තමයි එතුම මෙතන කියලා තින්නේ. මම දන්නවා එතුමට ඒ ප්‍රකාශය කරන්න තරම් කේන්තියක් එන්නේ නැත්තේ ඇයි කියලා. ඕකොය ඒ සිදුවීම නෙමෙයි. ඊට කලින් පාර්ලිමේන්තු සතියේදී මම මේ ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය ගැන කිව්වා එතන නම සඳහන් වුණා ධර්මදාස බණ්ඩා හිටපු ඇමතුමා ගැන. 2009 දී මේ මුදල් අරන් තියෙන රුපියල් ලක්ෂ 10ක් ජනාධිපති මුදලෙන් තමන්ගේ මාමට සලක් ගන්න බැරි වෙච්ච බෑනා තමයි දැන් ඔය කියන්නේ. ඒක කතරගම් අරමුදල් දැම්මනම් එහෙම ඒකෙන් රටේ ජනතාවට උදව් කරන්න තිබ්බා. ඒක නිසා බාප්පද? ආ බාප්පා. ඒ නිසා ඒවා මේ ඒව කරගන්න නැතුව ජනාධිපති අරමුදලේ සල්ලි අරගෙන තමයි දැන් මේ චෝදනා කරන්නේ. ඒ නිසා ඉන්නවනම් ඒවල උත්තර දෙන්න කියලා මම කියන්න කැමතියි.